Santo, Santo. දෙදහස් පන්සිය හැටහයක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දවසේ විවාහාරික වසරයෙන් 2022 පස්වෙනි මාසේ 15 වෙනිදා ධර්මානුශාසනාවයි. අපේ පින්නතුන් දන්නවා බෞද්ධයන්ට වෙසක් පොහෝ දවස තරම් වැදගත් දවසක් වෙන නෑ පින්නතුනේ. ඒක එහෙමනේ නේද? අපිට අවුරුදු තිබුණත් වෙන වෙන උත්සව තිබුණත් වෙසක් පොහෝ දවස පමණ හිතේ භක්තියක්, ගෞරවයක්, ප්‍රාතිහාරයක් තියෙන දවසක් වෙන කිසිම දවසක් නෑ. ඒක සබාධමින්ම අපිට ලැබිච්ච දෙයක්. අද දවසේ බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ උප්පත්තිය, බුද්ධගයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභීස සම්බුද්ධත්වය, ඒ වගේම උපවර්තනයේ සාල උද්‍යානයේ මල්ලව රජදරුවන්ගේ බොහෝම සංවේගයේ දනවමින් මුළු මහත් ලෝකයක් කම්පා කරමින් පිරිනුවන් පෑම ආදී සිදුවුණු තෙමගුල සිදුවුණු දවස අදයි. අපි ඒ වෙනුවෙන් අපේ සිත් අවධානය යොමු කරගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප්‍රමාණ ගෞරවයෙන් අද දවසේ අපි වාසය කරමු. ඒ වගේම ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ පිරිනිවීම, උපස්ථායක ආනන්ද වහන්සේගේ අවුරුදු 120ක් ආයු වළඳලා පිරිනිවීම සිදුවීම සිහිපත් කරන්නේ අද වගේ දවසක පින්නතුනේ. ඒ වගේ පින්නතුනේ බොහෝ කරුණු කාරණා තියෙනවා. ලංකාවෙත් අපි මතක් කරමු රුවන්වැලි මහා සෑයේ ඒ දිකිරීම ආරම්භ කිරීම. ඒ වගේම ඉතිහාසයේ බොහෝ රජවරුන්ගේ රාජාභිෂේකයන් සිදු කරලා තියෙන වෙසක් පොය දවසේ. ඒ වගේ දවසක සිදු කරන්න පුළුවන් නම් බොහෝම හොඳයි. මොකද හේතුව ප්‍රඥාව වඩා අවදි වෙන සමයක් තමයි මේ වෙසක් පොහොය කියලා කියන්නේ. ඉතින් මේ සමයේදී නිවන් දකින්න තියෙන හැකියාවත් බොහෝම වැඩි. ඉතින් එවැනි ඓතිහාසිකත කරුණු බොහෝ තියෙනවා. පින්නතුන් ඒව දන්නවා. අපි සද්ධර්මයට අවධානය යොමු කරමු. අද වගේ දවසක අපිට ඇහෙනවා අග්ගෝහමස්මි ලෝකස්ස. මම මේ ලෝකයට අග්‍ර වෙනවා. එහෙම යම් කිසි කෙනෙකුට හිතුණා නම් ඒ බුදුරජාණන් වහන්සේ, එහෙම නැත්නම් කෙනෙකුට හිතෙනවා නම් මම මේ ලෝකයට යම් පැමිණීමකින් පසුව ශ්‍රේෂ්ඨත්වයකට පත් වුණා කියලා හරි, ජේෂ්ඨත්වයකට ශ්‍රේෂ්ඨත්වයකට පත් වුණා හරි කියලා හිතෙනවා නම් ඒක තමයි මනුෂ්‍ය ආත්ම භාවයේ ලබන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය. ඒ උදාහරණය මාන්නයකින්, දෘෂ්ටියකින් කරන ලද උදාහරණයක් නෙමෙයි. දැන් අද දවසේ දායකත්වයේ දක්වන මේ පින්වතුන්ටත් තේන්නේ හරි උදාහරණයක්, සතුටක්. ඒ උදාහරණය මාන්නය නිසා, උද්දච්චකම නිසා ඇතිවෙන දෙයක් නෙමෙයි. ඒක බොහෝම නිරාමිස ප්‍රීතියක්, නිරාමිස සතුටක්. ඒ වගේ දවසක්, ඒ වගේ දිනයක් හැම කෙනෙකුගේම ජීවිතේ උදා කර ගන්න ඕන. අපි තථාගතයන් වහන්සේගේ ධර්මය අපි හැමින් අවබෝධ කර ගන්න මහන්සි ගමු. අපි මුලින්ම ආනාපාන සති භාවනාවට යොමු වෙලා ආස්වාස ප්‍රාස්වාසය පිළිබඳව අවධානය යොමු කරගනිමු. සුලං රැල්ල තමන්ගේ නාසාග්‍රයේ දැවටෙන ආකාරය දෙස දැනගනිමින් පමණක් ඒ පිළිබඳව සිහිය ඇතුව පමණක් සංසුන්ව වාසය කරන්න. සිතට ඇතිවන සිතුවිලි ඇවිදින් යන්නට ඉඩ හරින්න. සුළඟ අපේ ඇඟේ දැවටිලා ඒව පා වෙලා යනවා. ඒ වගේම සිතුවිලි වලටත් ඉඩ දෙන්න. ඒව ඇවිදින් සුළු මොහොතක් දැවටිලා නැතුව ගලා යනවා, එහෙම නැත්නම් පාවෙලා යනවා. පාවෙලා යන්නට ඉඩ හරින්නේ කිසිවක් බැඳ තබා නොගන්න, අල්ලා නොගන්න. තමා අරමුණු ඇති කරගන්නත් පෙළඹීමකින් තොරව සිටිය යුතුයි. එන අරමුණු අල්ලා ගැනීමකින්ද තොරව වාසය කළ යුතුයි. පළමුවෙන්ම තමන් අරමුණු නොමැතිව සිටින්න, පැමිණෙන අරමුණු වලට ගලා යන්නට ඉඩ හරින්න. කිසිවක් මම මගේ ආත්මය කොට නොගන්න. සියල්ල මුදාහැර, සියල්ල අතහැර වාසය කරන්න. සිතුවිල්ලකින්, දෘෂ්ටියකින් තමයි අපි මම මගේ ආත්මය කරගන්නේ. හැම දෙයක්ම තිබෙන්නේ සිතුවිල්ලක් පමණයි. ඒ සිටිවිල්ල මම මගේ ආත්මය කොට වැළඳ නොගන්න, බැඳ තබා නොගන්න, අල්ලා නොගන්න. සියල්ල අතහැර වාසය කරන්න. සියයට සියයක් විවෘතව නිදහස්ව සැහැල්ලුවෙන් වාසය කරන්න. මේ භාවනාව මම කියන හැඟීමෙන් තොරව සිදු කරන්න. මම භාවනා කරනවා කියන හැඟීම දියවෙන්න ඉඩ හරින්න, පා වෙලා යන්න ඉඩ හරින්න, ගලා යන්නට ඉඩ හරින්න. මේ භාවනාව මම කියන හැඟීමෙන් තොරව නිදහස්ව සිදු කරන්න. එවිට ඔබ නිකම්ම නිකං උණ බම්බුවක් වාගේ හිස් ස්වභාවයක් දැනේවි. එහෙම නැත්නම් ඔබට දැනේවි පිළිමයක් වාගේ. ඔබ පිළිමයක් බවට පත්වන්න. ආධ්‍යාත්මිකව ඔබ සිනහසෙමින් භාවනාවේ යෙදෙන්න. එයින් අදහස් වන්නේ වඩාත් ප්‍රමෝදයෙන් හා සතුටෙන් හා සැහැල්ලුවෙන්. භාවනාවේ ගැඹුරට ගමන් කරන විට රළු බව නොවේ ප්‍රකට විය යුත්තේ. සිනහව, මෘදු බව, සැහැල්ලු බව, ශාන්ත බවයි ප්‍රකට විය යුත්තේ. ප්‍රමෝදයයි ඇති විය යුත්තේ. අතහැරීම පුරුදු කරන තරමට ජීවිතේ සැහැල්ලු වෙනවා, සහනශීලී වෙනවා. ඒ සහනය ඔබ භුක්ති විඳින්න. අපගේ උත්සාහයේ විරුද්ධේ කිසිදු තැනක නොමැදී වාසය කිරීමටයි. ඒ තමයි නිරෝධ මාර්ගය. සංස්කාර රැස් කිරීම නොවේ අස් කිරීම ආධ්‍යාත්මිකව. යමක් අල්ලා ගත්තහම එයින් දැවෙන බවත්, යමක් අතහැරියාම එයින් නිවෙන බවත් හොඳින් තේරුම් ගන්න. හොඳට බලන්න, ඔබ සිතිවිල්ලක දන්නේ නැතුව බැඳිච්ච ගමන් ඒ සිතිවිල්ල විසින් ඔබව දවනවා, පුළුස්සනවා. ඒත් ඒ සිතිවිල්ල අතහැර දැමුවාම ඔබ නිදහස්. ඔබ විසින් ඇති කරගන්න චේතනා ඇති කරගත්තාම ඒ චේතනාවෙන් අපව දවනවා. ඒ චේතනා ඇති නොකර සිටියාම චේතෝ විමුක්තික ස්වභාවයෙන් මහා මෛත්‍රී ගුණයක් හිතට දැනෙනවා. ඔබ දෙස ඔබ හොඳ පරීක්ෂාවෙන් අවධානයෙන් බලන්න. ඔබ යම් කරුණක් සමග, යම් අරමුණක් සමග බැඳී ඇද්දයි විමසන්න. බැඳිච්ච අරමුණ, බැඳිච්ච චේතනාව තේරුම් අරගෙන එය ලිහිල් කරන්න, නිදහස් කරන්න. හරියට අපි අතින් අල්ලගත් දෙයක් බිම අතාරිනවා වගේ ඇඟිලි බුරුල් කරලා ඔබ එය සිතෙන් අතහරින්න. මා මේ මොහොතේ සිටින්නේ කුමන මානයකද? මාගේ මාන්නය කුමක්ද? කිසිදු මාන්නයකින් තොරව අනතිමානීවද සිටින්නේ මම? මෘදු අනතිමානීවද සිටින්නේ? එහෙම නැත්නම් මම මාන්නයකද සිටින්නේ? හොඳින් අවධානයෙන් පරීක්ෂා කොට බලන්න. මානයක් ඇත්නම් මේ මානය ලිහිල් කරන්න, නිදහස් කරන්න. අනතිමානීවත් මානයෙන් තොරවන්න. මානයෙන් තොර වූ අවස්ථාවේදී හිතට සැහැල්ලුව, සහනය, මෘදු බව, ශාන්ත බව දැනේවි. මානය දවන සුළුයි, පුච්චන සුළුයි, වේදනාකාරී. හිත මැලි වෙනව නම් හිතට වීරිය උපදව ගන්න. සත්‍ය අවබෝධය පිණිස නීවරණ වශයෙන් තියෙන තීන මිද්දය ධර්මය බැලීමට තිබෙන වීරිය උනන්දුව අඩුකම දුරලන්න. මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි, සද්ධර්මයේ දුර්ලභයි, ශ්‍රද්ධාව දුර්ලභයි, අංගපසංග සියල්ල ඇතිව ජීවිතයක් ලැබීම දුර්ලභයි ආදී වශයෙන් කල්පනා කරගනිමින් වීරිය උපදවන්න. ගහකාරකයා හෙවත් මේ සංසාර දුක හදන වඩුව ඔබ තුලින් සොයා ගන්න. ඔබ ශාන්තව සිටින මොහොතේදී ශාන්ත බව භුක්ති විඳින්න. දෙයක් තමන්ගේ විඥානයේ හැපුණ විට පමණක් ඒ දේ පිළිබඳව සොයා බලන්න. බයිසිකලයක් පදිනවා වගේ කන්දක් හම්බ වුණාම පදිනවා, පල්ලමක නම් සැහැල්ලුවෙන් ගමන් කරනවා. ඒ වගේ ඔබේ මනසෙත් සහනශීලී අවස්ථාවේදී සහනශීලීත්වය භුක්ති විඳින්න. ඒ කියන්නේ එතනත් අපි විමසමින් දුක් විඳින්න ඕනේ නැහැ. විමසන්ට ඕන ගැටලුවක් මුණ ගැහුනහම, ඒ කියන්නේ කන්දක් මුණ ගැහුනාමයි බයිසිකලේ පදින්නේ, ඒ වගේ ගැටලුවක් නැත්නම් ඒ ශාන්ත බව, ඒ ප්‍රණීත බව, ඒ සංස්කාරකයන්ගෙන් දුර වූ ස්වභාවය තමාගේ ධර්මලාභය කොට රස විඳින්න. ඒ නිරාමිස සතුට රස විඳින්න. ඒ අතිශයින්ම ප්‍රබෝධ වූද, ශාන්ත වූද, ප්‍රණීත වූද දෙයක් වනවා ඇති. වරින් වර තමගේ සිතේ ඇති බැඳීම් රිදුම් නවක බැඳීම් නවක රිදුම් හොඳ අවධානයෙන් තේරුම් ගන්න වටහා ගන්න. ඒවා දුරු කරන්න, ඒවායින් නිදහස් වන්න. දර කොටයක්සේ, උණ බම්බුවක්සේ හිස් ලිහිල්ව නිදහස්ව සිටින්න. පිළිමයක්සේ වාසය කරන්න. ඔබ හිතන්න මා දැම් පිළිමයක් බවට පත්වෙනවා කියලා. මා දැන් පිළිමයක් බවට පත්වෙනවා. ආධ්‍යාත්මිකව බැලූ කල, ශාරීරිකව බැලූ කල කිසිදු චිත්ත චෛතසික ධර්මවලට නොබැදුණු නොගැටුණු නිදහස් වූ කිසිදු හැසිරවීමක් නැති පිළිමයක් බවට පත්වෙනවා. බලන්න ඔබ 100%ක් පිළිමයක්ද කියලා. ආධ්‍යාත්මිකව හිස් වූ ශූන්‍ය වූ ස්වභාවයකින් ඔබ පිළිමයක් බවට පත්වන්න. නොඇලෙන නොගැටෙන ස්වභාවයෙන් යුක්ත පිළිමයක් බවට පත්වන්න. පිළිමයක් බවට පත්වීම අසීරුවෙන් අපහසුවෙන් සිදු කරන්නක් නොවේ. එය මනාකොට අතහැරීමෙන් ස්වභාවිකව සිදුවන්නක්. කිසිවක් ඔබ අසීරුවෙන් කළ යුතු නොවේ. මනාකොට අවබෝධ කරගනිමින් තේරුම් ගනිමින් සැහැල්ලුවෙන් කළ යුතුයි. ස්වභාවයෙන්ම ඔබ නිවුණු කෙනෙක්. ඔබේ නිවන විනාශ කරගන්නේ ඔබමයි. අපේ නිවන අපි විනාශ කරගන්නේ අපිමයි. ස්වභාවයෙන්ම සත්වයා නිවුණු කෙනෙක්. ප්‍රභාස්වර පිරිසුදු මනසක් ඇති කෙනෙක්. අපිමයි අපේ මනස විනාශ කරගත්තේ. මේ මොහොතෙත් විනාශ කරන්නේ අපිමයි. නිවන භුක්ති විඳින්න තියෙන අවස්ථාවේදී ඒ මැදට මමත්වයක් එකතු කරනවා. එවිටයි අපේ ස්වභාවය විනාශ වෙන්නේ. මේ ලෝකය විනාශ වෙන්නේ මමත්වේ නිසා. අපේ සිත අපිරිසිදු වෙන්නේ මමත්වේ නිසා. ස්වභාවයෙන්ම අපට උරුම වූ නිවීම, සැනසීම, මෘදු බව, ශාන්ත බව, මමත්වයක් මැදිහත් කරගෙන ඇයි විනාශ කරගන්නේ කියලා කල්පනා කරලා, ඒ මමත්වය දුරු කළ යුත්තක් සැප පිණිස පවතින්නක් නොවේ, දුක පිණිස පවතින්නක්, වේදනාව පිණිස පවතින්නක්, අපාය පිණිස පවතින්නක්, සංසාර දුක් පිණිස පවතින්නක් කියලා කල්පනා කරලා සැම විටම මමංකාරයෙන් ඉවත් වන්න. මමත්වේ නොපිහිටන්නේ නම්. අපට ගසක්සේ වාසය කළ හැකි. කණුවක්සේ වාසය කළ හැකි. එහි දැවටී යන කිසි දෙයක් අල්ලා ගන්නෙ නැතුව, උපාදානය කරගන්න නැතුව වාසය කළ හැකි. තණ්හාව නැමැති කොහොල්ල ගතිය ගම් එක නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. තණ්හාව නැමැති ගම් එක කොහොල්ල ගතිය අපේ සිතෙන්, අපේ නුවණින්, අපේ ජීවිතයෙන් අයින් කළාම කිසිම දෙයක් අපේ ජීවිතේ දැවටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. ඒ කොහොල්ල ගුලිය, ඒ තණ්හාව නැමැති ගම් එක ඇඟේ හිතේ තබා ගන්න නැතුව ප්‍රහාණය කොට, නිදහස් කොට වාසය කරන්න. තණ්හාවෙන් තොරව ගම් එකක් ඇති කර ගන්න නැතිව වාසය කරන්න. එවිට කිසිවක් ඔබගේ සිතෙහි නොඇලෙනවා ඇති. ඔබ නිදහස්ව සිටින විට ඔබට දැනෙනු ඇති කායගත සතිය හෙවත් ආශ්වාස ප්‍රාශ්වාසයත්, මේ බෙනයක් වගේ, කොටයක් වගේ ශරීරයත්, එහි ඇති ඉරියව්වත් පමණයි. ඔබ හිස් වූ, නිදහස් වූ සෑම මොහොතකම මේ ඉරියව්වෙත්, මේ ආශ්වාස ප්‍රාශ්වාසය තුලත් නිරායාසයෙන් රැඳෙන්න, ආයාසයෙන් තොරව රැඳෙන්න. දැඩි බව අතහරින්න, මෘදු බව පුරුදු කරන්න. සැම විටම තමා පිළිමයක් යයි සිතා කටයුතු කරන්න. සියයට සියයක් පිළිමයක් බවට පත්වන්න. ඒ පිළිමය කිසිවක් මම මගේ කරගෙන නැත. ජීවයක් ඇත හෝ නැත යන සංකල්පවලින් තොරය. අතීත හා අනාගත වර්තමාන සියල්ල නැත. පිළිමය සැබවින්ම බුද්ධත්වයයි. පිළිමය සැබවින්ම අරිහත්වයයි. එහෙමනම් බුදු පිළිමය තුළ සැබෑ අරිහත්වය, සැබෑ බුද්ධත්වය, සැබෑ අත්හල ගුණය පිළිබිඹු කරනවා. එහෙමනම් අපත් පිළිමයක් වමු. එයින් ලැබෙන සහනය, ප්‍රීතිය, ශාන්ත බව අපමණයි. සැම විටම මෘදු වන්න, සැහැල්ලු වන්න. කිසි විටක රළු නොවන්න. මා මේ මොහොතේ වාසය කරන්නේ මමත්වයෙන් යුක්තවද, මමත්වයෙන් තොරවද, මමත්වයට නැඹුරු වෙමින්ද, මමත්වයෙන් නිදහස් වෙමින්ද හොඳින් වටහා ගන්න. ඔබ සියල්ලගෙන් නිදහස් වූ අවස්ථාවේදී එක් මොහොතකින් සියල්ල ඔබගෙන් ගිලිහී යනු ඇතේ. ඒ ගිලිහී යාමට ඉඩ හරින්න. විශ්වයෙන් බැඳුණු මේ හිතට සංස්කාර අපමණය. ඒ සංස්කාර නැවත ගිලිහී විශ්වයටම එකතු වෙනු ඇති. ඉන්පසු ඔබ නිදහස් නිවහල් කෙනෙක් වනු ඇති. මේ ඇස්වලට, කන්වලට, නාසයට, දිවට, ශරීරයට, මනරට අපමණ රොඩු, රජස්, කෙලෙස් බැඳී තිබෙනවා. ඒ සියල්ල නැවත ස්වභාවයටම එකතු වෙන්නට ඉඩ හරින්න. ඔබ ඒ කිසිවක් වැළඳ නොගන්න, පිළි නොගන්න, අල්ලා නොගන්න. ඒ කෙලෙස් වලට හැලෙන්න ඉඩ හරින්න. ඔබ බුරුල් කරලා ඒවා සැහැල්ලුවෙන් සිටින්න. ඔබේ ක්‍රියාව නිසාමයි ඔබ සසර දුක් විඳින්නේ. ඔබ ක්‍රියාව කරපින්නා ගන්න නිසාමයි ඔබ දුක් විඳින්නේ. ක්‍රියාව අතහැර වාසය කරන්න. එවිට ස්වභාවය සියල්ල බාරගනු ඇති. ඔබේ ක්‍රියාව නිසා ස්වභාවයේ ක්‍රියාවලිය මෙතන ආරම්භ වන්නේ නැත. ස්වභාවයේ ක්‍රියාවලිය ආරම්භ වීමට නම් ඔබේ ක්‍රියාව අවසන් විය යුතුයි, නතර විය යුතුයි. මානසික ක්‍රියාව හොඳින් ඒ තේරුම් ගන්න, වටහා ගන්න, අනුගමනය කරන්න, ධම්මානු ධම්මපටිපත්තිකරණය කරන්න. ඔබේ ක්‍රියාව ඔබ අවසන් කරන්න. ඒ මොහොතේම ස්වභාවයේ ක්‍රියාව ආරම්භ වනු ඇතේ. ස්වභාවයේ ක්‍රියාව බාරගත් කල ඔබ නිදහස්. එවිට සියල්ල ස්වභාවයෙන් සිදුවනු ඇතේ. සියල්ල ස්වභාවයක්ම වනු ඇතේ. ඔබ ක්‍රියා කරවන්නේ හෝ කරන්නෙක් නොවේ. ඒ කියන්නේ ඔබ කර්මකාරකමේ නිදහස් වුණා. ආර්ය භූමියට පත් වෙනවා කියන්නේ ඔබේ ක්‍රියාව, එහෙම නැත්නම් මගේ, අපේ ක්‍රියාව ස්වභාවයට බාර දීමක්. එහෙම නැත්නම් අපේ ක්‍රියාවෙන් අපි ඉවත් වීමක්, ස්වභාවයේ විසින් ස්වභාවිකවම ඒ ක්‍රියාව බාර ගැනීමක්. ඔබේ ක්‍රියාවෙන් ඔබ ඉවත් වන්න එවිට ස්වභාවයේ ක්‍රියාව ආරම්භ වනු ඇති. අප තුළ හටගන්නා වූ සෑම දෙයකටම නැවත ගිලිහී යන්නටත් ඉඩ හරින්න. අපට එන සෑම අරමුණක්ම ආවා මෙන්ම නැවත ඒවාට සමුගෙන යන්නටත් ඉඩ හරින්න. ආධ්‍යාත්මිකව සියලු චේතනා හමුවේ සියලු සිතිවිලි හමුවේ මුනිවරයෙකු වන්න, එසේ නැත්නම් නිහඬව වාසය කරන්න. සියල්ල ගිලිහී යන තරමටම ආධ්‍යාත්මිකවම ගැඹුරින්ම තණ්හා, මාන, දිට්ඨි උදුරා දමන්න, එහෙම නැත්නම් ඒවායින් තොරව වාසය කරන්න. මං අහවල් දෙයට තණ්හාවක් තියෙනවා යයි කියන්න නැති තරම් තණ්හාව දුරු කරන්න. මට අහවල් ආකාරයේ මානයක් ඇතේයි කියන්නට තරම් මානයක් නොවන තරමට අතහරින්න. පුරුෂ මාන්නය, ස්ත්‍රී මාන්නය, පුජ්‍යල මාන්නය, ජාතික මාන්නය, ආගමික මාන්නය, බහුසුත භාවයේ මාන්නය ඒ සියල්ල අතහැර වාසය කරන්න. ඒ සියල්ලට ගිලිහී යන්නට ඉඩ හරින්න. බුද්ධ ආදී මහෝත්තමයෝ යම් මගක් දේශනා කළාද ඒ සත්‍යයයි ඒ සහනශීලී මාර්ගයයි. අපගේ දැනුම් තේරුම් මට්ටමට නිෂ්ඵල මාර්ගවල ගමන් කරන්නේ නැතිව බුද්ධ ආදී මහෝත්තමයෝ පෙන්වූ මාර්ගයමයි මං ගමන් කරන්නේ. ආශ්වාදය සැනසීම නොවේ, වේදනාව සැනසීම නොවේ, වේදනාව දුරලූ තැන සැනසීම ඇත. වේදනාව දුරලූ තැන සැනසීම ඇත. ආශ්වාදය දුරලූ තැන සැනසීම ඇත. අපි මෙතෙක් කලක් ආමිස වේදනාත්මක සතුටක් ලැබුවා. අපි බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශයෙන් ලබමු නිරාමිස සතුටක්. වේදනාවෙන් තොර සතුටක්. වේදනාව පුච්චන සුළුයි. ඒක සුඛ වේදනාවක් වුණත් අයිස් කැටයක් අතේ තියාගත්ත මනුස්සයා වගේ දැවෙනව නොවේද? සුඛ වේදනාවක් ජීවිතේට දුකක්. සුඛ වේදනාවක් ජීවිතේට දුකක්. දුකක්මයි පමුණවන්නේ ඒ මොහොතටත්. ඒ වගේ මේ සුඛ වේදනාව දුක්ඛ වේදනාවක් බවට පරිවර්තනය වෙන දවසට එය ගිනි පොකුරක්. ඒ මහත්සේ දවනවා. එනිසා මේ අයිස් කැටයෙන් දැවීමත් ගිනි පුකුරෙන් දැවීමත් දෙකම ජීවිතේට දුකක් පමුණවනවා. එබැවින් ආමිසය වේදනාත්මක සතුට නොව නිරාමිස සතුටයි වැදගත්. හිතේ ලෝභය ආස්වාදය කරමින්, ද්වේෂය ආස්වාදය කරමින්, මෝහය ආස්වාදය කරමින් විඳින මේ සිත දුරලන්ට ඕන, මග හරින්ට ඕන, හාත්පස මේ හිතෙන් නිදහස් වෙන්න ඕන. ධර්මයට අප කොතරම් අනුගතද හොඳින් තේරුම් ගන්න. අප 100%ක් ධර්මයට අනුගත වෙමු. සියල්ලම සංඥාවක්. සංඥාවෙන් සියල්ල අතහරින්න. සියල්ලම විඥාණය. සියල්ලම විඥාණය අතහරින්න. සියල්ලම නාම රූප. සියල්ල නාම රූප අතහරින්න. සියල්ල සංඛාර. සියලු සංඛාර අතහරින්න. සියල්ලම අතීතය. අතීත සියල්ල අතහරින්න. සියල්ලම අනාගතය. අනාගතය අතහරින්න. සියල්ලම වර්තමානය. වර්තමානයේ සියල්ල අතහරින්න. අතහරින්නෙක් තබා නොගන්න. විශේෂිතයි අතහරින්නෙක් තබා නොගන්න. අතහරින්නා ඉතුරු කර නොගන්න. පාලනය කරන්නා ඉතුරු කර නොගන්න. ඔබට හොඳින් වටහා ගත යුතු කාරණයක්. අතහරින්නා ඉතිරි කර නොගන්න. පාලකයා මනස පාලනය කරන කෙනෙක් ඉන්න ඕනේ ඇතුළතින්. ඒ පාලකයා ඉතිරි කර නොගන්න. ඒ සියල්ලද අත්හල යුතුයි, අතහැරිය යුතුයි, අතහැරෙන්නට ඉඩ හල යුතුයි. කිසිදු උත්සාහයකින් තොරව සැහැල්ලුවෙන් සිටින්න. ඒ සැහැල්ලුව මගේ කර නොගන්න, මගේ ආත්මය කර නොගන්න. කිසිදු තැනක මම පිහිටුවා නොගන්න. මමත්වය කිසිදු තැනක පිහිටුවා නොගන්න. එවිටයි නිරාමිෂ ප්‍රීතිය ඔබ තුළ පැන නගින්නේ. එවිටයි ශාන්ත බව, මෘදු බව ඔබ තුළ පැන නගින්නේ. සිත අල්ලගත්තොත් කරත් කරතියාගත්ත ගුණෙක් තමයි මම කියලා හිතන්න. සිත කියන්නේ පංච උපාදානස්කන්ධය සම්පින්ඩණය. සිත අල්ලගත්තොත් කරත්තේ කරතියාගත්ත ගුණා දැන් මම කියලා හිතන්න. සිත අතහැරියොත් හේවනැල්ල පමණක් පස්සෙන් එන සැහැල්ලු මනුස්සේ. ඒකයි බුදු වදන ධම්මපදේ. හිත කරතියාගත්තොත් කරත්ති කරතියාගත්ත වගේ. හිත අතහැරියොත් මොකවත් පස්සෙන් එන්නේ නෑ, හේවනැල්ල පමණයි. කළ යුතු දේවල්වත් නොකළ යුතු දේවල්වත් අපට නම් කරන්න පුළුවන් කමක් නැහැ. ස්වභාව ධර්මය තුලින් ඒ සියල්ල නිර්මාණය වී තිබෙනවා. එබැවින් ස්වභාවයට ඉඩ දෙන්න. ස්වභාවය සමකල්හිම සාධාරණත්වය, යුක්තිසහගත භාවය, අත්ූපනායක ධර්ම සියල්ල හඳුනනවා. අපට වඩා ස්වභාව ධර්මය ධර්මානුකූලයි. එබැවින් අප ස්වභාව ධර්මයේ බවට පත් වෙනවා. ස්වභාව ධර්මය සාධාරණයි. ස්වභාව ධර්මය සත්‍යානුගතයි. ස්වභාව ධර්මය යථාර්ථවාදී. එබැවින් ස්වභාව ධර්මය වන්න. මමත්වය අසත්‍යවාදී. මමත්වය අන්තවාදී. මමත්වය දෘෂ්ටිවාදී. මමත්වය ජාතිවාදී. මමත්වය ආගම්වාදී. ස්වභාව ධර්මය තුළ ආගම්, ජාති, වර්ග, කුල, ගෝත්‍ර, මමත්ව නැත. එයයි ලෝ ඇති පරම සත්‍ය. පරම සත්‍ය. පරම සත්‍යයට පත්වන්න. මිනිස්සු හදාගත්ත සම්මුති සත්‍ය, මෝඩ සත්‍ය, අඥාන සත්‍ය, දුර්වල සත්‍ය, ඒ අතහැර දමා පරමාර්ථ සත්‍යයට පත්වන්න. ඔබගේ සිතුවිලි මෙන්ම ඔබගේ සිතද, චේතනාවද මෘදු කරන්න, සැහැල්ලු කරන්න, නිදහස් කරන්න. චේතනාවෙන් තමයි මේ ලෝකය තදින් උපාදානය කොටගෙන තිබෙන්නේ. සිතද නිදහස් කරන්න, සිතුවිලි මෙන්ම සිතද නිදහස් කරන්න. ඔබට ඇති වෙච්ච ගැටලු තිබෙනවද? ධර්මය මෙනෙහි කරද්දී, භාවනාවයේ දෙද්දී, එහෙම නැත්නම් දිට්ඨිගත භාවයන් තිබෙනවද? මොනවා හරි නිරාකරණය කරගන්න සංකල්ප තියෙනවද? නිරාකරණය කරගන්න ඒට ඔබට අවස්ථාව තිබෙනවා. තමන්ට ආතෝසවා දෙයක් අහන්න පුළුවන්කම තියෙනවා. ඔව්, අපි යම් පුහුණු වීමක යෙදෙනකොට ඔළුව ටිකක් වෙහෙස කිරීම සිද්ධ කරනකොට යම් හිරවීම, තදවීම් දැනෙන්න පුළුවන්. ඒක අස්වාභාවික දෙයක් නෙමෙයි, ඒක ස්වභාවික දෙයක්. ආහාර අනුභව කරන විට හිරවීම දැනෙනවා උගුරේ සහ ඒ ආහාර නාල ඔස්සේ. එවිට අපි දැනගන්නවා දැන් අපි ආහාර අනුභව කරනවා කියලා. මොලේ වෙහෙසවීම කරනකොට ටිකක් මොලේ අවදිවීම සිදු වෙනවා, ශෛලාය අවදිවීම සිදු වෙනවා. යම් යම් හිරවීම දුබලදා තිබුණොත් ඒවත් පෙන්නුම් කරනවා. ඒ වගේම යම් කිසි හිසේ ක්‍රියාකාරීත්වයක් ආරම්භ වෙනවා. මේක බෝසතාණන් වහන්සේටත් තිබිච්ච දෙයක්. බෝසතාණන් වහන්සේට එකවරක තේරෙනවා මං මේ කරන සිහිය පිහිටවන මේ විදියට වහන්සේට දැනෙනවා හිස පැලේ කියලා හිතනවා. ඉච්චර කොච්චර වෙහෙසවද කියලාද කියලා හිතන්න පින්නතුනේ. එතකොට මගේ බෝසතාණන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ හිතනවා, එතකොට බුද්ධත්වයට පත් වෙලා නැහැ බෝසතාණන් වහන්සේ, සිද්ධාර්ථයන් හිස හත් කඩකට පැලුණාවේ කමක් නැහැ. බෝසතාණන් වහන්සේ පල්ලංකෙන් වාඩි වුණේ පින්නතුනේ ආයි නැගිටින්න නෙමෙයි. හිස හත් කඩකට පැලී ගියත් ඒකට කමක් නැහැ. මම සත්‍ය හොයාගන්න නැතුව මම මේ ගහ යට වියලි මැරිලා යයි සත්‍ය සොයා ගන්නවා. එතකොට පින්නතුනේ ඒ හිස හත් කඩකට පැලුණත් කමක් නැහැ කියලා තැන හිටියා. මට සත්‍ය ලැබෙනවනේ. එහෙමනම් මේ ලෝකයට සුභ හෝ අසුභ අරමුණකින් බඳවන්න බැරි තරමට අවබෝධයකින් තමයි පින්නතුනේ ධර්මය තුළ, ධර්ම අවබෝධය තුළ සිටගත්තේ. ඒ වගේම අදත් මේ ධර්ම මාර්ගයට එන කෙනෙක් එන්නෝන පින්නතුනේ මොනම දෙයකින්වත් බිඳලන්න බැරි ධර්මාභිලාෂයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ධර්ම අවබෝධය කර ගැනීමක් අවශ්‍ය වෙනවා. අප්‍රමාදී බවක් තියෙන්න ඕන. දැන් පින්නතුනේ අපේ මේ ධර්ම අරමුණ බිඳලන්න ඕන තරම් අවස්ථා තිබුණා. නමුත් ඒ කිසිම දෙයකට මේ ධර්ම අරමුණ බිඳලන්නට ඉඩ නොදී ධර්ම අරමුණේම තුලම අපි ගමන් කළ නිසා තමයි අපට ධර්මයේ පිහිට පිළිසරණ ලැබුණේ. දැන් තරුණයෙක් හැටියට ඉන්නකොට නොයෙකුත් දේවල් අරමුණු ඔස්සේ ඒ ධර්මාභිලාෂයන් වෙන පැත්තකට ගහගෙන යන්න තිබුණේ නැද්ද? තිබුණා. නමුත් සිතෙහි තියෙන ප්‍රධාන ගරුක උත්තාන වීරය තිබුණේ, සතර සම්‍යප්පදානය තිබුණේ, අර මොනවා පස්සෙන් ආවත් අංක එක මොකක්ද? අංක එක ධර්මය. ඉතින් පින්නතුනි, ඔබත් ඒ ගණේම ඉන්න පිරිසක් කියලා මං හිතනවා. කොච්චර බාධා තියෙන්නේ නැද්ද අද දවස මෙහාට එහෙම වළක්ව ගන්න? හිත නොයේකුත් දේවල් කියන්න ඇති. නමුත් ඒ සියලු බාධා පින්නතුන් බිඳ දමාගෙන අද මෙහෙට පැමිණියා. ඊළඟට මේ හිත පුරුදු කරද්දී මොනතරම් බාධා එනවද? නමුත් ඒ සියලු සංස්කාරවල නොඇලී ධර්මයේ වඩන සිහියම ගුණයම වඩන්න පෙළඹුණා. මොනතරම් වීරියක්ද, මොනතරම් කැපවීමක්ද? බෝසතාණන් වහන්සේට සද්දිනක් ඇවෑමෙන් සක්විත රජකම පෙන්නුවත් වහන්සේ මතක් කළේ එපා. සක්විත රජ වෙන්න එවිට ඔබ වහන්සේට පුළුවන්නේ දැහැමිව රජ කළා මිනිස්සු සුඛිත මුදිත කළා සතුටෙන් තියන්න. මාරය එක් මිනිසෙක් වෙනුවෙන් මිනිසෙක් සෑහීමට පත්වනවා නම් මම කැමති හිමාල පර්වතය රත්තරම් පර්වතයක් කළා එක මිනිසෙක් වෙනුවෙන් දෙන්න. ඒ රජකම අරගෙන සෑහීමට පත් වෙනවද මාරේ මිනිසයා කියන සත්වයා? නෑ, හැමදාම මදි, හැමදාම නෑ, හැමදාම බෑ. ඒ නිසා මේ සත්වයාට සලකන ක්‍රමේ, සක්විති රජකම ලබන ක්‍රමය මම බාරගන්නේ සද්ධර්ම අවබෝධයකින්ම පමණයි, සත්‍ය අවබෝධයකින්ම පමණයි, මේ මිනිසයා ධර්මයෙන්ම පමණයි හික්මවන්න පුළුවන්, නිවන්න පුළුවන්. දේපල වලින්, වස්තු වලින්, සම්පත් වලින්, ගෙවල් දොරවල් වලින්, යාන වාහන වලින්, රත්තරන් වලින්, මිනි මුතු මැණික් වලින් මිනිසෙක් පූර්ණේ කරන්න බෑ. ඒක ඇත්තද නැත්තද? ඒක සත්‍යයි, ඒක සත්‍යයි. මිනිසෙක් පරිපූර්ණ වන්නේ ධර්මයෙන්ම පමණයි. එහෙමනම් ධර්මයම මේ රටේ හැම හිතකටම, හැම කනකටම, හැම මොලේකටම ලං කරන්න මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. සියලු දෙනාම ධර්මකාමී අය. ඒත් පින්නතුනේ, මේ ධර්මලාභය ලබන්නත් ලොකු පිනක්, ලොකු වාසනාවක් තියෙන්න ඕන, සංසාර පුරුද්දක් තියෙන්න ඕන. ආලෝකයෙන් ආලෝකයට යන චරිතවලට විතරයි ධර්මය අගේ ලැබෙන්නේ, වටිනාකමක් දැනෙන්නේ. මේ ලෝකේ ඉන්න අඳුරෙන් අඳුරට යන මිනිස්සු ඉන්නවා, ඒගොල්ලොන්ට මේ ධර්මය වැදගත් වෙන්නේ. ඒක පින්නතුනේ බුද්ධ කාලෙත් එහෙමයි, අදත් එහෙමයි. අපිට සියලු දෙනා නිවන් මගට යොමු කරන්න බෑ, නිවන් දක්වන්න බෑ, සාර්ථක කරන්න බෑ. අවාසනාවන්ත මිනිස්සු කොටසක් ඉන්නවා, ඒගොල්ලෝ අපිට හදන්න බෑ. ඒ නිසා ඔබේ වාසනාව, ඔබේ ගුණය පිරිහෙන්න ඔබ ඉඩ දෙන්නේ නැතුව ඔබ නිවන් අරමුණු කරගෙන වාසය කරන අංක එකට ධර්මය හොයන මිනිස්සෙකුට විතරක්, ආලෝකයෙන් ආලෝකයට යන්න කැමති මිනිස්සෙක් විතරක් මුණ ගැහුනොත් ධර්ම පණිවිඩය දෙන එක ප්‍රමාණවත්. නැත්නම් ධර්මයත් නිගා ලබලා, අපිත් නිගා ලබලා, බුදුරජාණන් වහන්සේත් නිගා ලබලා විනාශ වෙනවා. අන් සැපතට ඊර්ෂ්‍යා කරන අය, ඒගොල්ලෝ දන්නේ නැහැ තමන්ගේ සැප පිරිහෙනවා කියලා. අනුන්ගේ වාහනයක් ගිනි තියෙන කෙනෙක් දන්නේ නැහැ සංසාරේ තමන්ට ජීවිතේට වාහනයක් හම්බ වෙන්නේ නැහැ කියලා. අනුන්ගේ ගෙයක් ගිනි තියෙන කෙනෙක් දන්නේ නැහැ සංසාරේ බෝක්කු පල්ලේ කානු පල්ලේ පාලම් පල්ලේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා ඒ කරන අකුසල කර්මයෙන් කල්ප කෝටි ගාණක් කියලා දන්නේ නැහැ. දන්නවනම් කුරුළු කූඩුවක් ගෙනි තියන්නේ. මිනිස්සෙගේ වාහනයකට විපතක් නෙමෙයි ඒකට හිතෙන්වත් ඉරිසියා කරන්නේ. මොකද හේතුව තමන්ට නැති වෙනවා ඒ හැමදේම පින්නතුනේ. තමන්ට අහිමි වෙනවා. පන්සලක් කඩන බිඳින පාපය සංසාරේ මහ මග ඇවිද්දවන යාචකයන් බවට පත් කරන මහා අකුසල. ඒව දන්නවනම් ඒ කර්ම විපාක දන්නවනම් කවදාවත් පිළිම වහන්සේ නමකට පන්සලකට අඩුම තරමේ මිනිස්සෙගේ නිවසකට කුරුළු කූඩුවකටවත් හානි කරන්න ඒ කර්ම බලවේග හරිය ධර්මයි. මේ සමාජයේ ඇති වෙලා තියෙන සියල්ලම කර්ම විපාක සමුදායක් පින්නතුනේ. මේ කිසිම දෙයක් අරුමයක් නෙමේ. මිනිස්සුන්ගේ කර්ම සමුදායක් තියෙන පින්නතුනේ. දවසකට ගවයන් කී දාහක් මේ රටේ ඉන්න කෝටි දෙකක් ජනතාවගේ බඩවල් පුරවන්න මැරෙනවද? ඒ කර්ම විපාක පොදුවේ ඔක්කොම මිනිස්සුන්ට බෙදිලා යනවා. දවසකට කුකුලන් ලක්ෂ ගාණක් මේ කෝටි දෙකක් ජනතාවගේ බඩවල් පුරවන්න දවසට මැරෙනවා. ඒවයිත් පව් බෙදිලා යනවා. මේ කෝටි දෙකක් ජනතාව මොන තරම් පව් කන්දරාවක් කරගෙනද මේ ජීවත් වෙන්නේ? ඒ පව් නිසාම තමයි මේ රටට මේ සියල්ල. එහෙනම් සියුම් කර්ම එකතු වෙලා ලොකු කර්ම බවට පත් වෙලා මහා කර්ම ජාලයක් කර්ම විපාකයක්. හැබැයි පින්නතුනි ආනන්තරේ පාප කර්ම නොවෙන හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන්. අර කර්ම ෂය කරගෙන දුරු කරගෙන යටපත් කරගෙන ආනන්තරේ පාප කර්ම කරගත්තොත් නිවන මඟ හැරෙනවා. දැන් අජාසත්ත නිවන් දකින්න පුළුවන් පින් තිබිච්ච කෙනෙක්. නමුත් කරන්න දෙයක් නැහැ. පව් කරගත්තාම නිවන මඟ ඇරුණා. කොච්චර රහතන් වහන්සේලා වට වෙලා පිරිත් කිව්වත් බණ කිව්වත් නිවන් දකින්න බෑ. ඇයි? හේතුව එයාට චිත්ත ඒකාග්‍රතාවයක් කරගන්නට නොහැකි මානසික කම්පනයක් එයා හදාගෙන ඉවරයි. ඔන්න ඕකයි විද්‍යාත්මක ස්වභාවය පින්නතුනේ. අත්හරින්න බෑ, අමතක කරන්න බෑ, මග හරින්න බෑ. අර කර්මයේම බලවත් වෙලා එනවා. පුදුම ප්‍රබල කර්මයක්. කොච්චර රහතන් වහන්සේලා වට වෙලා කනට ධර්මයේ හදලා මීපෙනි වගේ වක්කලත් ධර්මයේ ජීවිතයට එකතු වෙන්නේ නැති අය ඉන්නවනේ. ඒ සසර පව් ගෙවන්න තියෙන අය. මේ ධර්මයේ ඉක්මනින් හොඳට ඇහිලා ජීවිතයට බද්ධ වෙලා ජීවිතේ හදාගන්නේ සසර ලොකු පාරමී පුරපු අය. ධර්මයේ පහසුවෙන් අවබෝධ කරගන්න ලැබෙන්නේ ගිය ආත්ම භාවයන්වල ධර්මයේ හොඳට පුරුදු කරපු අයට. ඒ අයට සතියයි වචනයයි දෙකයි යන්නේ පින්නතුනේ. මාසයයි දෙකයි අවුරුද්දයි හෝම කෙටි කාලෙකින් ධර්මයට ලබන්න පුළුවන්. ධර්ම මාර්ගයේ තියෙන කරුණාව පමණයි, දයාව පමණයි, අවිහිංසාව පමණයි. අධර්ම මාර්ගයේ තියෙන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලයනීම, නිග්‍රහ කිරීම, ගුණමකුව, ගුණයන් විනාශ කිරීම, නිന്ദා කිරීම, අපහාස කිරීම, ගැරහීම, සිතේ ස්වභාවය, සංසාරගත ස්වභාවය, දුර්වලකම්, මිනිස්සු අඥාන නම් මෝඩ නම් හරි ඉක්මන්ට රැලිවලට, පක්ෂවලට, පින් පුජ්‍යල ආකල්පවලට, කටකතාවන් වලට ඉක්මනින් අහු වෙනවා. ඉක්මනින් අහු වෙලා ආවේගමත් ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඒයින් ප්‍රතිවිපාක වශයෙන් ඔවුන් පරාජයක්ම ලබනවා. ඒ නිසා පියවරක් ඔසවන විට ඒ පියවර හරි තැනක තියන්න වග බලා ගන්න ඕන. අරමුණක් ගන්නකොට ඒ අරමුණ හොඳට සෝදා පවිත්‍ර කොට ගන්න ඕන. දැන් අපි ආහාර පළතුරක් හෝ ව්‍යංජනයක් ගන්නකොට ඒ හොඳින් සෝදා පවිත්‍ර කොට ගන්නවා නේද? එහෙමනේ. එහෙම නැතුව අපි අනුභව කරන්නේ අනුභවයට ගන්න ආහාරයක් පළතුරක්. ඒ වගේම අරමුණක් ගනිද්දී ඇයි මිනිස්සු ඒවා හොඳින් සෝදා පවිත්‍ර කොට ගන්න නැත්තේ? කොහොමද සෝදන්නේ අරමුණ? මේ මං ගන්න අරමුණ ධර්මයට ගැලපෙනවද? තේරුණා නේද? ධර්මයට ගැලපෙනවද කියලා බලන්න. ධර්ම විනයට ගලපා බලනවා කියන්නේ ඒකනේ. මේවා මානව ගුණධර්ම වලට ගැලපෙනවද? මේවා ලෝකයේ පවතින නීතියට ගැලපෙනවද? මේකෙන් මට අහිතක් වෙනවද? මෙහෙමයි සෝදන්නේ. මේකෙන් තව කෙනෙකුට අහිතක් වෙනවද? අන්න එහෙම තේරුම් කරගන්න ඕන. එහෙම නැත්තම් පාරි බස් දෙකක් රේස් යනෝ, දෙපැත්තේ ඉන්න මිනිස්සු හැපිල මැරෙනවා. ඒ වගේ නොයෙකුත් පුජ්‍යලයෝ නොයෙකුත් විදිහේ තර්කවාද විවාදවල පැටලෙනෝ, දෙපැත්තේ ඉන්න මිනිස්සු කොහේවත් යන මිනිස්සු ඒවයි හැපිල මැරෙනවා. ඒ මිනිස්සුන්ට වැදගත් ඒ මිනිස්සුන්ගේ තරගේ විතරයි, දෙපැත්තේ පාරේ ඉන්න ඒ වැදගත් නෑ. එහෙම නේද? ඔය අනිත් ඒවා හප්පගෙන පෙරලගෙන ඕන් ගාගෙන යන්නේ. ඉතින් ඒක තමයි මං ජීවිතේ සමාජයට ආදේශ කළෙත්. තරඟ කරන අයට ඒගොල්ලන්ගේ ඒ තරඟේ විතරයි වැදගත්. රටට මොනවද වෙනවද, දෙපැත්තේ ඉන්න මිනිස්සු මොනවද වෙනවද, අනාගතේ මොනවද වෙනවද, පස්සේ මොනවද වෙනවද කියලා දන්නේ නැහැ. ඉවලේ තරඟේ ඉවලේ දේ ජයග්‍රහණය කරන්න විතරයි කල්පනා කරන්නේ. ඉතින් එහෙම කටයුතු කරන්න එපා. අඥාන පුජ්‍යලයෝ වෙනවා. ඉතින් ඉස්සර නම් පන්සලේ හාමුදුරුවන්ගෙන් ගිහිල්ලා තමන්ට තේරෙන්නේ නැත්නම් අර අරමුණක් ගන්න කලින් ඒක සෝදා පවිත්‍ර කරගන්නවා. මෙහෙම නේද? මොකද හාමුදුරුවෝ කියන්නේ ධර්මානුකූලව ඒක දිහා බලලා පුජ්‍යලානුගතව වර්තමානයට ගලපලා ධර්ම විනයට ගලපලා ස්වභාවයට නීතියට ගලපලා උත්තරයක් දෙයි. ඒ නිසා හාමුදුරුවන්ගෙන් මේක ගිහිල්ලා අහන්න ඕන කියලා කල්පනා කරනවා. දැන් එහෙම නැහැ. දැන් දායකයා ඇවිල්ලා හාමුදුරුවෝ හොදලා යනවා. දායකයා ඇවිල්ලා හාමුදුරුවෝත් ඒ පැත්තට ගන්න මට්ටමේ තත්ත්වයක් ලෝකයක් තියෙන්නේ. ඒ වගේම හාමුදුරුවරුත් ධර්මය ප්‍රගුණ කරන්න නැතුව බාහිර අධ්‍යාපන කටයුතු වල ගියපු නිසා විශාල විනාශයන් සිද්ධ කරගෙන තියෙනවා. භික්ෂුවට ගැලපෙන භික්ෂු ආධ්‍යාත්මික පරේක්ෂණයකින් තොරව වෙනවම මොකද්ද අධ්‍යාපනය කියලා යම්කිසි කෙනෙක් හිතාගත් එකක් බුදුහාමුදුරු ගන්නපු එකක් නෙමෙයි. කවුරු හරි හදපු එකක් පස්සේ විභාග කියලා සිස්ටම් එකක් හදලා ඒක පස්සේ මෝඩයෝ කරමින් දවසින් දවස පත් කරලා විශ්වවිද්‍යාලයෙන් එළියට මහා මෝඩෙක් එනවා. සම්පූර්ණ ද්වේෂ සහගත විප්ලව සහගත පෙරලිකාරී ගුණ ධර්මයක් නැති ආචාර ධර්ම නැති හැම තිස්සේම කාකුටා ගන්න මරා ගන්න අදහස් තියෙන මිනිස්සෙක් නිර්මාණය වෙනවා. එතකොට පින්නතුනේ ඒතෙන්ට හසු වුණොත් අර සොර දෙටුව ඉන්න තැනට වැටිච්ච ගිරව් ගිරව වගේම වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. තාපසයෝ ඉන්න තැනට ගිරවෙක් වැටුණා. ඒ ගිරව බොහෝම හොඳට බණ දහම් කතා කරනවා. හිඳ ගන්න, පැම්බොන්න ආදී නොයෙකුත් වචන මිහිරි වචන කතා කරනවා. එහෙමනම් මේ සමාජ සන්දර්භය ගැන පින්නතුනේ අපි බොහෝම ගැඹුරින් සිතා බැලිය යුතු මෙනෙහි කරගත යුතු කාර්යයක්. එනිසා තමන් දිට්ඨිගත භාවයන් වලට හසු වෙන්න එපා. බොහොම මැදහත්ව යමක් දිහා බලන්න පුරුදු වෙන්න. ආවේග තුලින් යම් දේවල් ගත්තහම මේ මිනිස්සු හිතන්නේ ඒක හරි කියලා. ඒක තමයි මිනිස්යාගේ තියෙන දුර්වලතාවය. මිනිස්සු ආවේග තුලින් ගත්තහම ආගමක් ගත්තොත් ඒත් එයා හිතන්නේ ඒක හරි. ජාතියක් ගත්තොත් ඒකත් ඒක හරි කියලා හිතනවා. මේ තමයි මිනිස්සුන්ගේ චිත්තාවේග කියන්නේ මෙන්න මේවට. දැන් මේ සමාජේ පවතින මේවා. ඉතින් මේ චිත්තාවේග ගන්න මිනිස්සු බෝසත් මිනිස්සු නෙමෙයිනේ. මම දකින්නේ මේ සමාජේ මේ රටේ ඉන්නේ පොඩි හොරු සහ ලොකු හොරු කියන ಜಾති කොටස් දෙකක් විතරයි. ලොකු දුස්සීලියෝ සහ පොඩි දුස්සීලියෝ. ඒ සියලු දෙනාම ඇවිලිලා තියෙන්නේ. පොඩි දුස්සීලියෝ ගොඩාක් එකතු වුණාම ලොකු දුස්සීලිය පරාද වෙනවා. එච්චරයි. තේරුණා නේද? පොඩි දුස්සීලියෝ ගොඩාක් එකතු වුණාම ලොකු දුස්සීලිය වෙනවා. පොඩි හොරු ගොඩාක් එකතු වුණාම ලොකු හොරා පරාද වෙනවා. එච්චරයි. එනිසා පොඩි දුස්සීලියෝ සහ ලොකු සුස්සීලියෝ අතර සටනක්, පොඩි හොරු සහ ලොකු හොරු සහ අතර සටනක් තමයි මේ තියෙන්නේ. එනිසා පොඩි හොරු සහ ලොකු හොරු, ඒ හොරු ගණයට ඔබ අයිති නොවන්න. තේරුණානේ? ඒ හොරු ගණයට ඔබ අයිති නොවන්න. විප්ලවවලට මං කවදාවත් කැමති කෙනෙක් නෙමෙයි වෙනතුනේ. මේ විප්ලවකාරීන්ගේ තියෙන්නේ මහා අමුතු අදහස් තියෙන්නේ. මං ලස්සනට විප්ලවයක් නතර කරපු අවස්ථාවක් තියෙනවා. මේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියෙක් ඉන්නෝ, රංගදරයෙක් ඉන්නෝ, සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ මහත්තයා. ඒ කාලේ අපේ හිටපු ගුරුවරයෙක්. කලාව පිළිබඳව අපිට ටික කාලයක් මං ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපේ එක කලා කටයුත්තක් තිබුණා දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ මහවැලි ක්‍රීඩා උත්සවයේ. කටයුත්ත ගියාට පස්සේ මේ විප්ලවයක් ඇදගත්ත එක්තරා විශ්වවිද්‍යාලයක ඉඳලා ආපු පුජ්‍යලයෙක්. මොකද්ද විප්ලවයට හේතුව? මොන බලන්න, විප්ලවකාරයන්ට ලොකු හේතුව ඕනේ නැහැ. කට්ටියකට මාළු කූරයෝ හම්බුණා, කට්ටියකට මාළු කෑලි හම්බුණා. මිනිහා ආකල්පයක් ඇති කළා, මේක සම්පූර්ණ සමාජ අසාධාරණයක්, අපිට ලොකු අසාධාරණයක් කරලා තියෙන්නේ, මේකෙන් ගසා කෑමක් කාලා තියෙනවා, අනිවාර්යයෙන්ම අපිට හම්බෙන්න තියෙන කෑම එක අඩු වෙලා කියලා. මොකද හේතුව? කට්ටියකට මාළු කෑලි, තව කට්ටියකට මාළු කූරයෝ හමු වීම. මෙයා මේක ගණන් හදලා කූරයෝ මෙහෙමයි, කෑලි මේකයි ගන්න, කෑලි මේ බර හදලා කොහොම හරි කිව්වා මේක මේ කිචන් එකෙන් කාලා තියෙන හොරා කාලා තියෙනවා කියලා සංකල්පයක් හදලා කෝකියට ගැහුවා ගිහිල්ලා. මේ බෙදීම දිගින් දිගටම ගිහිල්ලා ගුරුවරු අතරත් මේක දෙපැත්තට බෙදුනා. එදා උදෑසන එක්ක මේක වැඩසටහන කරනවා නැත්නම් අවසන් කරනවා කියන තීරණේ ගුරුවරුත් හිටියා. ප්‍රධානයේ අපේ කලාශූරි සතිචන්ද්‍ර මහත්මත් හිටියා. මේ මට හම්බුනේ උදේ ධර්මචින්තා කතාව. මම එතකොට ගිහි කෙනෙක්. ඉතින් මේ මහන වෙලා නැහැ. මට මේක විසඳන්න උවමනාව තිබ්බා. මං ධර්මචින්තා කතාවට යොදාගත්තේ අද වෙනි දවසක දීපංකර පාදමූලේ සුමේද තාපසතුමා තමන්ගේ වගකීම, තමන්ගේ කාර්යය ඉෂ්ට කරපු විදිය. සුමේද තාපසතුමාට හිතන්න තිබුණේ මම මේ අහක යන පුජ්‍යලෙක්, මම මේ උදව්වක් කරන්න ආවේ පොඩ්ඩක් පුරව ගන්න බැරි වුණයි කියලා. ඕකෙන් බහැල යන්න බැරිද බුදුහාමුදුරන්ට? එයා බුදු කෙනෙක්ද? ඈ අර හාමුදුරුවන්ට සැප වාහන මොකටද කියලා වගේ අහනවා වගේ දීපංකර පාදමූලයේදී හිතන්න තිබුණ සුමේද තාපසතුමාටත් ඈ හාමුදුරුවන්ට සැප ගන්න යනවා, මේ මඩෙන් බහැල යනවා, මොකද අපිත් බහැලනේ යන්නේ කියලා කියන්න තිබුණා නේ. දැන් බල ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ, දුෂ්ට මිනිස්සුන්ගේ ඉරිසියා සහගත ගන මේ මිනිස්සු කවදාවත් සුමේද තාපසෙක් වෙන්නේ නැහැ. සුමේද තාපසතුමා කල්පනා කරේ මං අහක යන මිනිස්සෙක් බව ඇත්ත, මං ඉල්ලගෙන මෙතෙන්ට ඇවිල්ලා පාර හදන්න කොටසක් ඉල්ලගත් එකත් ඇත්ත, මට වැඩේ කරගන්න අවසන් කරන්නත් අමාරු වෙච්ච එකත් ඇත්ත, දැන් මගේ කාර්යය මං ඉෂ්ට කරනවා. බිම දිගා වෙලා ඔබ වහන්සේලා 500ක් වේවා 1000ක් වේවා කමන්නේ, මගේ මේ කොන්ද මඩගා ගන්න එපා, මඩගා ගන්න බෑ ස්වාමීන් වහන්සේලා, මගේ මේ හිස මේ කොන්දට ශරීරයට අඩි තියලා එහා පැත්තට යන්න. කොච්චර වේදනාවකටද දැන් මෙයා මේ මුහුණ දෙන්න යන්නේ? උන්වහන්සේ මේ තාපසතුමා කැමති නෑ මේ මඩවැලේ බැහැලා මේ මඩ තවර ගන්නවට. බලන්නේ චේතනාව. දැන් අද කාලේ නම් මොකද කියන්නේ? හරි දුෂ්ටයි නේ සමාජය, හරි දුෂ්ටයි. කලාතුරකින් ඉන්නේ මෙන්න මෙහෙම ශ්‍රද්ධාවක් තියෙන මිනිස්සු. අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුව අපිට වඩා ලොකු වාහනයක යන්න ඕන, අපිට වඩා ගෞරවයෙන් ඉහළ පුටුවක ඉන්න ඕන, එහෙම හිතන අය කී දෙනාද ඉන්නේ? මං අන්න ඒ අයට කියන බෞද්ධයෝ කියලා. බුදුහාමුදුරුව අද වැඩ හිටියනම් මං හිතන්නේ මගේ බුදුහාමුදුරු හොඳ වාහනයක වඩින්න ඕන, ඒ වගේම වෙඩි නොවදින වාහනයක වඩින්න ඕන, මගේ බුදුහාමුදුරු යන පාරේ අනිවාර්යෙන් විශේෂ කර බලකාය ආරක්ෂාව දෙන්න ඕන, බුදුහාමුදුරු යම් තැනක දෙවුරම් වෙහෙරක කොයි බහරි වැඩ ඉන්නව නම් වේලුවන ආරාමයේ හරි කොයි බහරි ඒ වටේට හොඳට ආරක්ෂාව දෙන්න ඕන. මට හිතෙන විදිය, ඔබට හිතෙන විදිය කොහමද? බුදු වුණා නම් ඕ මොකටද? ඈ බුදු වුණා නම් මොකද ගහපල්ලි වුණත් ඉන්න පුළුවන්නේ. ඒ තමයි දුෂ්ටයෝ හිතන විදිය. ඔය සැප ඕනද? මේ සමාජයේ ඉන්න මිනිස්සු, මෝඩ මිනිස්සු, අඥාන මිනිස්සු, ඒ මිනිස්සු හිතාගෙන ඉන්නවා වාහනවල සැප තියෙනවයි කියලා. ඇයි? ඒ මිනිස්සු වාහන වල ගිහිල්ලා නැති නිසා. ඒ මිනිස්සු ලොකු පුටුවල සැප තියනවායි කියලා හිතනවා. ඒ ලොකු පුටුවල වාඩි වෙච්ච නැති නිසා. ලොකු හෝටල් වල කෑම හරි රසයි කියලා හිතනවා. ඒ ලොකු හෝටල් වල කෑම බලු බල්ලෙකුට කන්න බෑ කියලා දන්නේ නැති නිසා. තේරුණා නේද? රජ මාලිගාවල් වල නිලතල වල සැප තියෙනවායි කියලා හිතනවා. ඒ නිලතල ඇතුළේ විඳින දුක් වේදනා හිරවීම ඔළුවට තියෙන පීඩන දන්නේ නැති නිසා. ඒක නිසා නෝ මේ මෝඩ මිනිස්සු කියන්නේ සිද්ධාර්ථයන් සියලු සැප සම්පත් අත්හැරලා ගියා කියලා තමයි පොතේ තියෙන්නේ උගන්වන්නෙත් හැමෝම කියන්නේ. මං විතරයි කියන්නේ සිද්ධාර්ථ කුමාරයා සියලු දුක් අත්හැර ගියා කියලා. මං දන්නේ මම නම් දන්නවා රජ මාලිගාව ඇතුළේ තියෙන දුක් ගොඩක් කියලා. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? ඒ රජ වෙච්ච නැති නිසා වෙන්නේ නැති. මම රජමාලිගාවල් ආශ්‍රය ඉන්න නිසාත් වෙන්නේ නැති, රජ කරන මිනිස්සුන්ව ආශ්‍රය කරන නිසාත් වෙන්නේ නැති, ඈ හොඳට පහසුකම් ඇති විහාරස්ථානවල ජීවත් වෙච්ච නිසා වෙන්නත් ඇති. මන් දන්නවා රජමාලිගාවල් වල ලොකු දුක් තියෙන්නේ, ප්‍රශ්න තියෙන්නේ කියලා. ඒ නිසා මම කියන්නේ මේ සැප අත්හැරලා ගියා කියලා. මං කියන්නේ දුක අත්හැරලා ගියේ. කවදා මේ අඥාන සමාජයේ ඔළුව පෑදේද? කවදා මේ අඥාන සමාජයේ ඔළුව පෑදේද? ඇයි මේවත් මතක් කරන්නේ? මේවයි මේ දෘෂ්ටිගත භාවයන් ඔබ සංසිඳවා ගන්නේ නැත්තම් මෙදහත් භාවයකින් යුක්තව ඔබ මේ ලෝකේ දිහා දකින්න ප්‍රඥා ගෝචර නැත්තම් නිකම් බොරුවට ඇවිල්ලා ඔළුව වහගෙන භාවනා කරනවා කියලා ගිහිල්ලා එළියට ගිහිල්ලා එක එක සත්තුන්ගේ හඬින් කෑග ගහ ඉන්නවා නම් මොකද්ද ජීවිතේ? අඟුලිමාලල බේරගත්ත මහා කාරුණික ශාසනයක්. ඔබල හිටියනම් අඟුලිමාල මරව් මරව් වෙලා උපයලා ඔබ නම් කියන එකක් නැහැ. මේ සමාජෙ සමහර අය නම් ඔක්කොටම ඕකා ගල් ගසා මරා දාම වෙල්ල පියව් අපේ ඇඟිලි කපගත්තා. ඈ අපි විනාශ කරගත්ත කියලා නේ එහෙම කියනවා නේ. බුද්ධ ශාසනය එහෙම නෙවෙයි. බුද්ධ ශාසනය එහෙම නෙවෙයි. අඟුලිමාල නම් මොකක් හරි සමාජයට කළත් නැතුව එහෙම කළත් තේන්නේ. ඒ වුණාට බලන්න මේ සමාජයේ නපුරු බව. ඒ නිසා තමයි මිනිස්සුන්ට මොනතරම් පාරවල් දුන්නත්, ලයිට් දුන්නත්, මොළේ දුන්නත් වැඩක් නැහැ. ඌව ගහලා මරනවා. දැන් ලංකාවේදී මොකද කරේ? මහා සේවයක් කරගෙන මිනිස්සු හදාගෙන ආපු අනගාරික ධර්මපාලතුමාට අවසානයේ තා පොඩ්ඩක් හිටියනම් ගහලත් මරනවා. ඒ නිසා උන්වහන්සේ වහාම තේරුම් අරගෙන රටින් ගියා. ඒ නිසා මේ රට කියන්නේ හදන්න පුළුවන් රටක් ඒව නෙමෙයි. අතිශයින්ම අඥාන මෝඩයන්ගෙන් පිරි, භයංකාර අඥානකමකින් පිරි මේ මිනිස්සු ඉන්න තැනක් කියලා වටහාගෙන ජීවත් වුණොත් අපි කාටත් ජීවත් වෙන්න පුළුවන්. මං හිතන්නේ එහෙමම හදන්න බෑ මේ එක හැටි. මොකද හේතුව මහා ඥානකමකින් හෙබි මිනිස්සු ඉන්නෝ ගොඩක්, බහුතරයක් ඉන්නෝ. ඉතින් ඔබවත් ඒ අඥාන ගොඩට නොවැටි එවැනි සංඥා එනකොටම ඒවා කපා හරින. මේක දහමට ගැලපෙන්නේ, මේක ධර්මයට ගැලපෙන්නේ, මේක මගේ නිවනට බාධාවක්, මේවා ලෝභ ද්වේෂ මෝහ ගණයට වැටෙන දේවල්. ඒක ඇත්ත වේවා නැත්ති වේවා මම වෛර කරන්න, ක්‍රෝධ කරන මාර්ගයේ පුරුදු කරන්න හොඳ නැහැ. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිෂ්‍යාවෙන්, මුලා වීමෙන් මැරුණොත් නයි පොළොංගු වෙනවා, සත්තු වෙනවා. අනුන් වැරදි වැඩ කරා කියලා ඒකට වැරදි වැඩ සාපේක්ෂිත වැරදි වැඩ කරන එක නෙමෙයි. අනුන් හොරකම් කළා කියලා තමන්ුත් හොරකම් කරන එක නෙමෙයි. අනුන් නින්දා කළා කියලා තමනුත් නින්දා කරන එක නෙමෙයි. ඒ ක්‍රමය අනුගමනය කරන්න එපා. අපේ අවිය කරුණාව දයාව මෛත්‍රිය අවිහිංසාව හා පරහිතකාමීත්වය තමාගේ හිතකාමීත්වය පිණිස නිවන් පිණිස යොදාගත් මනසක් බවට පත් වෙන මේ හිත බේරගන්න හරි අමාරුයි මේ විදියට ඇදිලම යනව නේද ඒ නමුත් මහන්සි වෙන්න ඒකයි ලෝභ ද්වේෂ මෝහ දුරු කිරීම කියන්නේ ඒකට ද්වේෂේ නැතුව ඉන්න වෙලාවට ඉන්න එක නෙමෙයි ද්වේෂේ එද්දි ද්වේෂේ පාලනය කරනවා ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ලබන දෙයක් වැඩක් නැහැ පින්නතුනි ජීවිත කාලෙ කෙටි අපි හැම දෙනාම මේ දරකොටයක් බවට පත් වෙනවා මේකේ හුස්ම ගීපු ගමන් මේ දරකොටේට තව ආයුෂ කොච්චරද තියෙන්නේ මේ බඹයක් පමණ දරකොටේට ආයුෂ කොච්චරද තියෙන්නේ බොහොම පොඩි කාලයයි තියෙන්නේ මේ කාලය නික්ම යන්න කලින් තථාගත ධර්මය මා අඳුනාගත යුතුයි ඒ අවබෝධ කරගත යුතුයි. කොයි මොහොතේ හරි මා තුළ අවබෝධය පහළ වෙනතුරු මම වෙර දරනවා. තව බොහෝ කාන්තාවොත් මං වගේ අවබෝධ කරගෙන තියෙනවා. බොහෝ පිරිමින් අවබෝධ කරගෙන තියෙනවා මං වගේ කියලා තම තමන්ට අනුව හිතන්න. එහෙම හිතලා ආදේශ කරලා මමත් මේක කොහොම හරි තේරුම් ගන්නවා කියලා වෙහෙස වෙන්න මහන්සි වෙන්න අශේෂ විරාග නිරෝධ එක මොහොතකදී අත්දකින්න ලැබෙනවා දැන් මගේ ළඟ දිට්ටි කිසිවක් නැහැ සංකල්ප කිසිවක් නැහැ මොනම පක්ෂයක්වත් පාටක්වත් පැත්තක්වත් ජාතියක්වත් ආගමක්වත් නැහැ එහෙම තිබුණොත් මිනිස්සෙකුට නිවීමෙන් ජීවත් වෙන්න පුළුවන්ද? තිබුණොත් නිවෙන්න බෑ පින්නතුනේ. එහෙම අන්තවාදී තිබුණොත් අදහස් නිවෙන්න බෑ. කිසිවක් තියාගන්න එපා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වංශේ. කොහොමද කියන්නේ මේ සුදෝන් රජතුමා කියන්නේ කොහොමද මේ මේ රාජවංශේ හිඟා කාල නෑ කවුරුත් රාජවංශේ කෙළවරේ ඉන්න අවසාන පුරවැසියවත් හිඟා කන්නේ ඒගොල්ලෝ බොහොම ජ්‍යෙෂ්ඨ පිරිසක් බොහොම ගම්භීර ජීවන පැවැත්මක් පවත්වන පිරිසක් හිඟා කන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මහරජාණනි මම මේ රාජ්‍ය ශාක්‍ය වංශේ නෙමෙයි මම බුද්ධ වංශේ මගේ වංශේ වෙනස්. දැන් එතනින්ම තේරෙනවනේ බුදු කෙනෙක් දැකපු විදිය වෙනස්. බුද්ධ වංශ වෙනස්. ඉතින් ඔබ කැමති තව දිරටත් අර සුදවුන් මහරජාණන් වහන්සේ කියපු වංශේ කෙනෙක් වෙන්නද? එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ වංශේ කෙනෙක් වෙනවද? බුදුහාමුදුරු සරණ ගිහිල්ලා. අපි ඔක්කොම බුදුහාමුදුරුවන්ගේ වංශේ වෙන්න උත්සාහ කරන අයනේ. අපි රාජ්‍ය වංශේ නෙමෙයි. මේ සිංහල වංශයේ ශ්‍රී ලංකා වංශයේ බෞද්ධ වංශය කියලා නාමික වංශය නෙමෙයි අපි බුදුරජාණන් වහන්සේගේ වංශේ බුද්ධ වංශේ වෙන්න ඕන. ඇයි බුද්ධ වංශේ වෙන්නේ අපි? ඒ තමයි සත්‍ය, ඒ තමයි යථාර්ථය, ඒ තමයි යහපත. එතකොට පින්නතුනි මේ ධර්මානුකූල වෙන්න වෙන්න ධර්මානුකූල වෙන්න වෙන්න ධර්මානුකූල අයට හිරිහැර කරදර වැඩි. ඇයි හේතුව? අධර්මිෂ්ඨයෝ බය නැතුව යනවා. අධර්මිෂ්ඨයෝ බය නැහැ. අනේ සමාව ඉල්ලුවොත් සමාවත් හම්බ වෙනවා. සොරි කිව්වොත් සද්ද නැතුවත් ඉන්නවා. විපතක් කළත් අපිට කරුණාවත් කරනවා. ඉතින් තැලෙන යකඩ උඩ පැන පැන තැලුවත් මොකද වෙන්නේ කියලා තලනවා. එනිසා යම් පුජ්‍යලයකට ප්‍රචණ්ඩ මිනිස්සු වැඩි වෙනවා නම් මං ඒ එකාතකින් මම දකින්නෝ ඒ පුජ්‍යලය යහපත් කියලා. ඒ යහපත් නිසා තමයි ඒ ප්‍රචණ්ඩ මිනිස්සු වැඩි වෙන්නේ කියලා. අයහපත් මිනිසෙකුට දරුණු මිනිසෙකුට කවදාවත් එහෙම ප්‍රචණ්ඩ කණ්ඩායම් ලේසියෙන් එන්නේ නැහැ. මොකද බයයි. සිංහේ පස්සේ මොනම සතෙක්ක තෙලවන්නේ නැහැ. අතිසයි ප්‍රචණ්ඩයි කියලා දන්නවා. කොටියේ පස්සේ වෙන අය එලවන්නේ නැහැ ලීසි වෙන සත්තු. ඇයි? අතිසයි ප්‍රචණ්ඩ ඒ ප්‍රචණ්ඩ භාවයේ තියෙනවා. නමුත් අහිංසක සත්තු පස්සේ දැන් හාවෙ පස්සේ කොටිය දැක්කොත් කොටියක් තෙලවනවා. සිංහයා දැක්කොත් සිංහයක් තෙලවනවා. නරියා දැක්කොත් නරියක් තෙලවනවා. පොඩි පොඩි හිවල්ලු අරුම් මුන් ඉන්න ඕන සතෙක් එලවනවද නැද්ද? එලවනවනේ. උගේ පස්සේ එලවන ඌ කරන වරදක් නෑ. තනකොලයක් කාගෙන පාඩුවේ ඉන්න උඳු පීලිය ටිකක් කාගෙන. නමුත් ඉතින් ඌට දුවන්න හැකියාවක් ඉතින් දීලා තියෙන උඩ පැනපැන ඌට තියෙන්නේ උඩ පැනපැන දිවීම විතරයි. එතකොට මුවෙක් පස්සේ අනේ දකින දකින එකයි එලවනෝ. ඇයි ඒ? අහිංසක වෙන්න වෙන්න. නමුත් ධර්මානුකූලව ඊට වඩා ක්‍රමවේදයක් තියෙනවා. ධර්මානුකූල ක්‍රමවේදය සුරක්ෂිත ක්‍රමවේදයක්. එහෙම නිසා අමෝලික ශ්‍රද්ධාවෙන් යුක්ත හුදු අසරණ භාවයකින් යුක්ත නෙමේ. සම්මුති පරමාර්ථ දෙක හොඳට තේරුම් අරගෙන දෙක සමානුපාතික කරගෙන වෛරස් කාඩ් එකක් දාගෙන කම්පියුටරයක් පාවිච්චි කරනවා වගේ පරිස්සමක් ඇති කරගන්න පුළුවන්. අපි අනුන්ව වෛරස් දානවට නෙමෙයි අපිට වෛරස් වෙන අය දාන්න ඉඩ තියෙන නිසා අපි මොකද කරන්නේ? කම්පියුටර් එකට වෛරස් කාඩ් එකක් දා ගන්නවා. ඒ වගේ පින්තුනේ දැහැමි මිනිස්සයන්ටත් බුදුහාමුදුරුවෝ පෙන්නවා වෛරස් කාඩ් එකක්. දැන් භික්ෂු විනය එහෙම හදද්දී ගොඩාක් දේවල් ඒ හදලා තියෙන්නේ වෛරස් කාඩ් එකක් වගේ අපේ රැකවරණයට ආරක්ෂාවට ගොඩාක් දේවල් දේශනා කරලා තියෙනවා. එනිසා විනයෝ සාසනස්ස ආයු. එනිසා ජීවිතයක විනය කියන එක හදා ගන්න ඕන තමන්ගේ දියුණුව සහ යහපත සඳහා පැවැත්ම සඳහා. ඔබට ආවේනිකව ඔබ හැම කෙනෙකුටම ජීවිතේ විනයක් තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. ඒ විනය ඔබේ යහපත සඳහා යොදා ගන්න. ඒකයි බුද්ධි ගෝචර මාර්ගයේ හැටියට පෙන්වන්නේ. එහෙනම් ධර්මය අහන්න ඕන, ධර්මය මෙනෙහි කරන්න ඕන, ධර්මය භාවිතා කරන්න ඕන. ඒ විට ධර්මයෙන් සැනසීම උපමාව ලැබෙනවා. අපි ධම්මානුධම්ම ප්‍රතිපත්ති භාවනාව යෙදෙනවා. අපි දැනට ධර්ම දේශනාව අවසන් කරනවා. තව විනාඩි 20ක් විතර අපි භාවනාවේ පින්නතුන් යොදවනවා. අද අපි දේශනා දායකත්වයන් පිළිබඳව සිහිපත් කරමින් විශේෂයෙන් අද අපි මතක් කරන්න ඕන මුලින්ම මේ සිසිලස මේ ධම්සභා මණ්ඩපය කාගෙන්වත් වෙලිකැටයක්වත් නැතුව මටත් විදුලි බිල වතුරු බිල පවා ගෙවලා බොහෝම නිස්සරණ අධ්‍යාසයේ ස්වාමීන් වහන්සේට ධර්මය කියන්නත් ඔය පිරිනොතුන්ට ධර්මය අහන්නත් පූජා කරා තමන්ගේ දෙපාර්ශවේම මව්පියෝ වෙනුවෙන්. ඒක අපිට කියන්න බැරි තරම් පින් රැස් වෙන මහා පුණ්‍ය කර්මයක් ධර්මශාලා කුටි පූජාව කියලා කියන්නේ. හැමදාම ජීවිතේට අවුරුදු 100 ගණන් ජීවිතේට ධර්මයේ රැස් වෙන මහා වටිනා කියන ආශිර්වාදයක් රැස් වෙන පුණ්‍ය ධර්මයක් හැටියට අගය කරන්න ඕන. පින්වත් චන්දන තිසේරා මැතිතුමන්ට විශේෂයෙන්ම අපි ඒ කෘතවේදී බව ස්තුතිය පුණ්‍යානුමෝදනාව සිදු කරමින් එතුමන් මේක ඉදිකරේ එතුමන්ගේ පියාණන් වන පීටී තිසේරා පින්වත් පියාණන් වහන්සේටත් සීලවතී වික්‍රමසිංහ මෑණියන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම ශාම්ලී තිසේරා මැතිණිය බලාපොරොත්තු වෙනවා වයිඒඩී විජේරත්න පින්වත් පියාණන් වහන්සේටත් බී විජේරත්න මෑණියන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටමත් සාංසාරික වශයෙන් නිවීමක් සැනසීමක්ම වේවා. ඒ වගේම චන්දතිසේරා මැතිතුමන්ට ශාමණේරතිසේරා මැතිණියටත් තව තවත් ධර්මයේ ආලෝකයේ සැනසීම ලැබේවා. ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසේවා කියලා අපි මුලින්ම පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම අද දවසේ ධර්ම දේශනා දායකත්වය වෙසක් පුර පසළොස්වක පොහෝ දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ මහනුවර පදිංචි දුමින්ද බණ්ඩාර පින්වත් නැතිතුමා. එතුමන්ගේ අරමුණු බවට පත්වන්නේ පූජ්‍ය ඇඹලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ජීවිත අවබෝධයට පත්වී අද දිනට වසරක් පිරීම නිමිති කොටගෙන කල්‍යාණ මිත්‍රානන්ද ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් වහන්සේගේ ධර්ම සේවා කටයුතු සිද්ධ කරන්නට තව තවත් ආශිර්වාද කරන්නටත් තමයි එතුමන්ගේ අරමුණ බවට පත්වන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටමත් වහවහාම ධර්ම අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මන්පෙත් විවර කර දුන්නා වූ කල්‍යාණ මිත්‍ර සුදේ සිද්දවල පින්වත් සොහොයුරාට නිදුක් නිරෝගී සුවපත් භාවය, ආයුරාරෝග්‍ය සැප වර්ධනය සහ සීල සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන්නටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. දැන් බලන්න පින්වතුනේ, මේ පුණ්‍යානුමෝදනාව ඇතුලේ ලොකු බණ කතාවක් තියෙනවා. තමන්ගේ අවබෝධයක් ගැන සද්භාවයෙන්ම හිතන්නේ මේ පින්වතුන් හිතන්නේ ඒක මහා පුදුම ආත්මලාභයකින් සතුටකින්. අනේ එහෙම කෙනෙකුට තියෙනවා නම් ඒක කොච්චර ලොකු දෙයක්ද? මේ කීර්ති ප්‍රශංසා ලබා ගන්නවත්, ලාභ සත්කාරයක් මොකක්වත් හම්බ කරගන්නවත් නෙමෙයිනේ මේ හදවතේ තියෙන දෙනේ. ඉතින් මේකවත් පිළිගන්න බැරි කෙනෙක් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒකේ යාගේ දුර්වලතාවය. මේ තමන්ට දැනෙන දේ තමන්ට සමරන්න හිතෙනවා තමන්ගේ ආධ්‍යාත්මික සුවය ලැබපු දවස. ඉතින් මමත් සමරනවනේ නේද වෙන්න තුන්නේ මේ 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 දින කියලා. දැන් පෞගේ කාලේ අපි 20 වෙනි සංවත්සරෙත් ඒ 21 වෙනි සංවත්සරේ දැන් ඉස්සරහද තියෙනවා ඒ සැමරුවා. ඒ වගේම මග පෙන්නපු කල්යාණ මිත්‍රත්වයත් උතුම්. අපි හරි මඟ හරි දේ කියලා දුන්නොත් එහෙම නිකාම නිකන් කටතාවට මාර්ග කියනවට නෙමෙයි, හරි දෙයක් තමන් ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගෙන ඒ හරි මඟ හරි දේ තව කෙනෙකුට කියලා දුන්නට පස්සේ එතුමනොත් හැමදාම ප්‍රශංසා ලබනවා. දැන් මේ සුදේසින්දවල මහත්මයා තමයි මේ මඟ පෙන්වලා තියෙන්නේ. දැන් එතුමන් ආශිර්වාදේ ලබනවා විදේශගතව. එතුමන් සිටියත් ලංකාවේ ඉඳන් ආශිර්වාද ලබනවා මඟ පෙන්නුව නිසා. ඉතින් අර ඒ වගේ පින්නතුනේ මඟ පෙන්නපු කෙනා පවා ආශිර්වාද ලැබෙනවා ධර්ම මාර්ගයේ තුල. ඒ නිසා මේ දහම් සැනසීම ලබාගෙන වසරක් පිරීම නිමිත්තෙන් ඒ මහනුවර සිට පැමිණිලා ඒ කටයුතු කරන දුමින්ද බණ්ඩාර පින්වත් මැතිතුමා, එතුමන්ගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න ධර්මයේ තව තවත් සැනසෙන්නට ඒ පවුලේ හැමදෙනාටමත් ධර්මාභිලාෂයන් මොදුන්පත් කරගන්නට වාසනාව ශක්තිය ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාටමත් ධර්මයේ ආලෝකයේ සැනසීම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.